අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.
අයිබවන් දුවපුතේ, අද මම ඔයාලත් එක්ක එකතු වෙලා සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් රුහුණු ගුවන්විදුලියේ අනුග්‍රහය මත ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. මම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුණේන්ද්‍රකේ හේවගේ. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා 10 වසර 3 පාඩම් ඒකකයට අවධානය යොමු කරන්න. එතකොට අපිට මේ පාඩමේ මාතෘකාව ගත්තොතින් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම. එතකොට ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම සිදුවෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක තමයි මේ පාඩම තුලින් ඔබට අවධාරණය කරගන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි බලනවා සාහිත්‍ය මූලාශ්‍ර දක්වන තොරතුරු මගින් සහ පුරාවිද්‍යා මූලාශ්‍ර මගින් දක්වන තොරතුරු මත පදනම් වෙලා මේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වුණේ කොහොමද කියන එක. ආදරණීය දුවේ පුතේ, අපි මුලින්ම කතා කරෝතින් මෙරට සාහිත්‍ය මූලාශ්‍ර මගින් පෙන්වන තොරතුරු මත පාලනය කළ ප්‍රථම රජතුමා විදිහට අපි හඳුනගන්නේ විජය කුමාරයා. එතකොට ක්‍රිස්තු පූර්ව 6 සියවසේ තමයි ලංකාවට පැමිණෙන්නේ විජය කුමාරයා. ඇවිල්ලිවර වෙලා ඔහු මෙරට පාලන කටයුතු මෙහෙව්වා කියන එක සාහිත්‍ය මූලාශ්‍රවකින් තහවුරු කරනවා. එතකොට අපි මෙහෙදී විජය කුමාරයාගේ පැමිණීමට පෙර සිටම මෙරට ජනාවාස පැවති බවට ඓතිහාසික කරුණු මගින් තහවුරු කරගෙන තියෙනවා. එතකොට පුතේ බලන්න, අපි ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලවකවානුවකදී, ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලවකවානුවකදී මෙරට කුෂිකාර්මික සමාජයක් වර්ධනය වෙමින් තිබුණ කියන එක බෙරගල හා හල්දුම්මුල්ල කියන ප්‍රදේශවල පැරණි සොහොන්බිම් පරීක්ෂා කිරීම මගින් තහවුරු කරගෙන තියෙනවා. එතකොට බලන්න පුතේ, ක්‍රිස්තු පූර්ව 6 සියවසේ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා පාලන කටයුතු මෙහෙවන කියනවට කොට අපි ඊට කලින් අවධියක් ගැන කතා කරනවා, ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලයකදී. එතකොට බෙරගල හා හල්දුම්මුල්ල ප්‍රදේශවල කුෂිකාර්මික සමාජයක් වර්ධනය වෙමින් පැවතිය කියන එක අපි අවබෝධ කරගන්න ගැනීම තුළ ඒ සමාජය මොන විදියටද පාලනය වුණේ කියන එක. එතකොට මේ විදිය සමාජයක් වර්ධනය වෙනකොට ඒ සමාජය පාලනය කිරීමේ යම්කිසි බලයක් තියෙන්න ඕනේ, නැත්තම් මේ දේවල් පවත්වාගෙන යෑමේ හැකියාව නැහැ. පුතේ, ඔයාලට තේරෙනවනේ මෙතෙන්දී. එතනින් පස්සේ එතකොට අපි අවබෝධ කරගන්න තියෙන කාරණය තමයි විජය කුමාරයාගේ පැමිණීමට පෙර සිට ලංකාවේ දේශපාලන බලය විකාශනය වීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා. එතෙන්දී රටක් පාලනය කරනකොට අපි රජ කෙනෙකුට ජනතාව විසින් බලය පවරලා දෙනවා. රජ කෙනෙකුට නැත්නම් රජිනියකට පාලන බලය පවරලා දෙනවා. මේ බලය පවරලා දෙන්නේ සාමාන්‍ය ජනතාව, නැත්නම් රටේ ඉන්න ජනතාව විසින්. එතකොට මේ කෙනා, මේ රජ්ජුරුවෝ සාහිත්‍ය මූලාශ්‍ර මගින් කියනවා සේනා සම්මත නැත්නම් මහා සම්මත ජනතාවගේ මතයෙන් එකඟතාවයෙන් මේ කියන කෙනා පාලකයා බිහි කරගන්නවා. ඒ කෙනා මහා සම්මත කියන වචනයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ මේ රාජ්‍යයක් ගැන කතා කරන දැන් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම. රාජ්‍යයක් කියලා කියන්නේ යම්කිසි භූමියක්, ජනගහනයක්, ආණ්ඩුවක්, ස්වාධිපති බලයක්. මෙන්න මේ කියන අංග ලක්ෂණ 4 එකතුව තමයි රාජ්‍ය කියලා කියන්නේ. එතකොට මේ කියන රාජ්‍ය කියන දෙය විකාශනය වෙන්නේ පසු කාලීනව. එතකොට ඊළඟට අපි කතා බහ ලක් කරනවා පූර්ව රාජ්‍ය සමය. පූර්ව රාජ්‍ය සමය කියන එක අර්ථය රාජ්‍ය බිහිවීමට පෙර අවධිය. රාජ්‍ය බිහිවීමට පෙර වකවානුව තමයි පූර්ව රාජ්‍ය සමය කියලා කියන්නේ. එතකොට මේ රාජ්‍ය කියන පදය මෑත කාලීනව, පසු කාලීනව තමයි වර්ධනය වෙමින් පවතින්නේ. එතකොට මෙන්න මේ පූර්ව රාජ්‍ය සමය මොන ආකාරයෙන් පැවතුනාද කියන එක මේ පාඩමේ මෙතනින් පස්සේ මම කතා බහට ලක් කරනවා. එතකොට පුතේ, අපිට සෙල්ලිපි මගින් අනාවරණය වන කාරණයක් තමයි මෙරට පරුමක කියලා පිරිසක් විසින්, නැත්නම් ප්‍රභූන් පිරිසක් විසින්, වත් පොහොසත් කම් වලින් හෙබි පිරිසක් විසින් මෙරට පාලන බලය දරුවා කියන අදහස. එතකොට පුතේ, අපි තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ ප්‍රභූන්ට යම්කිසි පාලන බලයක් මේ පූර්ව රාජ සමයේදී ලැබිලා තිබුණා. එතකොට පුතේ අපි අවධානය කරගන්න ඕන කාරණය තමයි සෙල්ලිපිවල මේ පරුමක කියන කෙනා කොහොමද හඳුන්වලා තියෙන්නේ? එතකොට මෙයා ගැන තියෙන සාක්ෂි මොනවද? ඒ පිළිබඳව අවධානය යොමු කරොතින් පරුමක කියන පදය නිර්මාණය වෙච්ච ආකාරය, සංස්කෘත භාෂාවේ එන ප්‍රමුඛ කියන පදයෙන් තමයි පරුමක කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකේ අර්ථය තමයි ප්‍රධාන කියන අර්ථය. එතකොට මේ පිරිස සමාජයේ පාලන කටයුතු, ප්‍රදේශ පාලන කටයුතු වල නිරත වෙලා තියෙනවා. එතකොට දුවේ පුතේ, අපි අවබෝධ කරගන්න ඕනේ මේ පරුමකවරුන්ට යම්කිසි පාලන බලතල ටිකක් හිමි වෙලා තියෙන්නේ ඇති. එතකොට මේ පිළිබඳව සඳහන් වෙන සෙල්ලිපියක්. එතකොට ඔයාලගෙන් අහන්න පුළුවන් සාමාන්‍යයෙන් පරුමකවරුන් ගැන අවබෝධයක් නැත්නම් තොරතුරු ලබා ගැනීමට හැකිවන මූලාශ්‍ර ගැන ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් නිසා මම කතා කරනවා බලන්න. එතකොට ක්‍රිස්තු පූර්ව 250ට අයත් වෙච්ච සෙල්ලිපියක, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 250ට පමණ ආසන්න කාලවකවානු දින නිර්ණය කරලා තියෙන සෙල්ලිපියක සඳහන් වෙනවා. දැන් පුතේ මෙන්න මෙතෙන්දී ධාරණය කරගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි අපි මේ කතා කරන පරුමක, ගෘහපති, ගමික කියන තනතුරු ඒ අය පිළිබඳව තොරතුරු අනාවරණය වෙනකොට අපිට දක්වන්න තියෙන දේ තමයි පුතේ එතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ. මෙන්න පැරණි කාලයේ භික්ෂූන් වහන්සේලාට ගල්ගුහා පූජා කිරීමේ කතාවක් තමයි නිරන්තරයෙන් අපිට මේ කියන මූලාශ්‍ර වලින් සඳහන් වෙන්නේ. එතකොට මේ භික්ෂූන් වහන්සේලාට ගල්ගුහා පූජා කිරීම කරන්න හැකියාව තියෙන නම් ඔහු සමාජයේ ඉහළ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම පිළිගැනීමක්, වත්පොහසත්කමක්, හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට පුතේ අපි මෙතෙන්දී මේ පරුමක කියන කෙනා ගැන කතා කරද්දී බලන්න පුතේ ඔයාලගේ පෙළ පොතත් එක්කම සම්බන්ධ වෙන්න ඒකේ සඳහන් වෙනවා මේ වැදගත් කරුණු කාරණා ටික ඔබ විසින් සෑම විටම එකතු කරගන්න පුතේ. මොකද විභාගවලට අපි ඕනේ මේ වැදගත්ම කාරණා ටික තමයි එකරාසි කරගන්න ඕනේ. එතකොට පුතේ එතෙන්දී කියනවා තොට බොජක කියන පරුමක කෙනෙක් ගැන. තොට බොජක, තොට බොජක කියලා කියන්නේ තීර්ථය අනුභව කරන්න. තොට බොජක කියන එකේ අර්ථය තමයි තීර්ථය අනුභව කරන්න කියන එක. එතකොට තීර්ථය අනු තොටුපල, තීර්ථය අනුපතේ තොටුපල, තොටුපල අනුභව කරන්න කියන අර්ථය තමයි මේ තොට බොජක කියන එක තුළ අදහස් වෙන්නේ. එතකොට මේ කියන්නේ තොටුපල අනුභව කරන්න කියලා කියන එකේ තේරුම තමයි තොටුපලෙන් අයබදු ලබා ගැනීම, නැත්නම් දේපල භුක්ති විඳීමක් ගැන තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ වගේ දෙයක් කරන්න ඒ සමාජය තුළ ඔහුට යම්කිසි අනෙකුත් මිනිසුන් පරයා හැකියාවක් තිබිය යුතුයි. එතකොට මේ පිළිබඳ සඳහන් වෙන සෙල්ලිපිය තමයි කණ්ඩලම සෙල්ලිපිය. එතකොට පුතේ ඒ දේවල් ටික මතක තියාගන්න ඕනේ. එතකොට භික්ෂුන් වහන්සේලාට ගල්ගුහා පූජා කිරීම ගැන තමයි එම සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ බලන්න පුතේ මේ කියන පරුමකවරුන්ගේ බලය කොයි ආකාරයෙන්ද විකාශනය වුණේ කියන දේ ගැන අපි අවධානය යොමු කරාට පස්සේ මේ අපි කතා කරන ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ විකාශනය වීම පිළිබඳව අනාවරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට මාතෘකාවක් විදිහට තියෙනවා මේ කියන පරුමක නිර්මාණය වීමට පෙර කාලය. ඊට පෙර කාලවකවානුව ගැන අපි අවධානය යොමු කරොතින් ගෘහපතීන් කියන අය ගැන. එතකොට එතෙන්දී අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි දුවේ පුතේ අවමතරමින් ක්‍රිස්තු පූර්ව 900 පමණ වෙන විට මෙරට ග්‍රාමීය ජනාවාස වියලි කලාපයේ වර්ධනය වෙමින් තිබුණා. එතකොට ව්‍යාප්ත වෙමින් තිබුණා. එතකොට මේ කියන වියලි කලාපයේ ජනාවාස ව්‍යාප්ත වෙමින් තියෙනකොට ඒ කියන ප්‍රදේශවල, ඒ කියන ගම්වල පවුල් එකේ ඉඳලා 30 දක්වා ප්‍රමාණයක් ජීවත් වුණා. මේ පවුල්වල සෑම කෙනෙක්ම ඉන්නවා ගෘහපතියෙක්. සෑම පවුලකටම ගෘහපතියෙක් ඉන්නවා. එතකොට අපි අර්ථවත් කරගන්න ඕනේ සෑම පවුල් දැන් 30ක් විතර ඉන්න පුළුවන් නම් සෑම පවුලකටම එක ගෘහපතියෙක් බැගින් ඉන්නවා. එතකොට ගමේ පවුල් 20ක් හිටියොතින් ගෘහපතීන් 20 දෙනෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ ගෘහපතීන් ක්‍රිස්තු පූර්ව 250 සහ ඊට ආසන්න පසුකාලීන සෙල්ලිපිවල හඳුන්වලා තියෙන්නේ ගහපති කියන වචනේ. එතකොට ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් නිසා පුතේ එතෙන්දී ඒ දේවල් ටික අවධානය කරගන්න. ගහපති කියන වචනයෙන් තමයි ඔවුන් හඳුන්වලා තියෙන්නේ. මේ පිළිබඳව සඳහන් වන සෙල් ලිපියක් ගැන කතා කරොතින් අනුරාධපුරයේ පෙරිය පුලියන් කුලම සෙල් ලිපියේ සඳහන් වෙනවා සුමනගේ පවුලට අයත් ලෝහවැඩ සිය රැකියාව ලෙස කළ ගෘහපතියෙක් භික්ෂූන් වහන්සේලාගේ සැප පහසුව වෙනුවෙන් ගල් ගුහාවක් පිරිසිදු කොට පූජා කිරීමේ කටයුත්ත. එතකොට මං කිව්වා ගල් ගුහාවක් පූජා කිරීමේ කටයුතු ගැන තමයි මේ ගැන අපි පරුමකවරු ගෘහපති ගමික කියන අය ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට බලන්න පුතේ ඒ කියන දේ, ඒ සෙල්ලිපියේ නම, ඒ කියන කෙනාගේ නම, ඒ දේවල් ටික ඔබ මතක තබා ගත යුතුයි. ඊට පස්සේ එතෙන්දිත් අදහස් වෙන්නේ මේ ගෘහපතීන්ට හැකියාවක් තිබිලා තියෙනවා මේ කියන දේවල් වල නිරත වෙන්න. එතකොට අපි ගත්තොත් ගමේ ඉන්න ගෘහපතීන්ට හැකියාවක්, යම් කිසි මට්ටමේ හැකියාවක් ගම තුල තිබිලා තියෙනවා. ඊට පස්සේ පුතේ කියනවා මේ ගෘහපතීන්ගෙන් පස්සේ දේශපාලන බලයේ විකාශනය වීමේ ක්‍රියාවලියේදී ගමික කියන තනතුරක් ගැන මතක තියාගන්න ඕනේ පුතේ. ගමික කියන තනතුරක් ගැන එතෙන්දි මේ අය, ගමික කියන අය අටුවා කතාවල සෙල් ලිපිවල හඳුන්වලා තියෙන්නේ ග්‍රාමික හෝ ගමික කියන නමින්. ග්‍රාමික හෝ ගමික කියන නමින් තමයි ඔවුන් හඳුන්වලා තියෙන්නේ. එතනින් පස්සේ මේ අය දැන් ඔයාලා දන්නව ගෘහපතීන් ඉන්නව ගමක සාමාන්‍ය පවුල් 20ක් හිටියදින් ගෘහපතීන් 20 දෙනෙක් ඉන්නවා. එතකොට අපි ගත්තොත් මේ ගමික තේරෙන්නේ, මේ ගමික තෝරාපත් කරගන්නේ මේ ගෘහපතීන් අතරින් කෙනෙක්. මේ ගෘහපතීන් අතරින් එක්කෙනෙක් තමයි ගමික විදියට තෝරාගන්නේ. ඒ කෙනාට හැකියාවන්, වත්පොහොසත්කම් කියන දේවල් තිබිය යුතුයි මේ කියන තනතුර දැරීම සඳහා. එතකොට පුතේ ඔයාලා අවධාරණය කරගන්න මෙතෙන්දී මතක තියාගන්න ඕන කාරණේ තමයි මෙන්න මේ කියන ගමික තෝරාගන්නේ ගෘහපතීන් අතරින් කෙනෙක්. ගෘහපතීන් අතරින් කෙනෙක් තමයි මේ විදිහට තෝරගන්නේ. එතකොට ඉස්සර අපි ගත්තට පස්සේ දැන් වර්තමානයේ වගේ ජනගහණය වැඩි වෙලා තිබුණ නැහැ. ජනගහණය අඩුයි, භූමි ප්‍රමාණය විශාලයි. ඒක නිසා මේ ගමකින් ගමක් වෙන් වෙලා තිබිලා තියෙන්නේ පටු කැලෑ තීරයකින්. පටු කැලෑ තීරයකින් තමයි පුතේ මේ කියන ගමකින් ගමක් වෙන් වෙලා තියෙන්නේ. වර්තමානයේ නම් එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ජනගහණය වර්ධනයත් සමග. එතකොට මේ පටු කැලෑ තීරණයකින් වෙන් වෙලා තියෙනවා. එතකොට මේ ගමකට එක ගමික බැගින් තෝරාපත් කරගත්ත ගෘහපතීන් අතරින්. එතකොට බලන්න පුතේ මේ ගෘහපතීන් සමාජයේ ප්‍රබුන් පිරිසක්, වත්පොහොසත්කම් තිබිච්ච පිරිසක්. මේ අය අපි කතා කරනකොට මේ අයට යම් කිසි බලතල සහ කාර්යයන් ප්‍රමාණයක් මතක තියාගන්න පුතේ. ගමික සතු බලතල සහ කාර්යයන් ටික තමයි මෙතනින් පස්සේ මම කතා කරන්නේ. එතකොට බලන්න පුතේ එතෙන්දි කියනවා, බලන්න කරුණු කාරණා ටික මම පෙළගස්සන්නම්. ආවාහ විවාහ කටයුතු වලදී මූලිකත්වයේ ගැනීම. ආවාහ විවාහ කටයුතු වලදී මූලිකත්වයේ ගැනීම. දෙවනි කාරණේ තමයි භාණ්ඩ හුවමාරු කර ගැනීමේ කටයුතු. එතකොට ගමකින් ගමකට දැන් වර්තමානයේ වගේ මුදල් පරිහරණය තිබුණ නැහැ මේ අතීත සමාජයේ. ඒක නිසා භාණ්ඩයක් සඳහා භාණ්ඩයක් හුවමාරු කර ගැනීමේ ක්‍රමය තමයි තිබුණේ. මෙන්න මේ කටයුතු වලදීත් මේ අපි කතා කරන ගමික මූලිකත්වයේ ගත්තා. ඒ වගේම ගම තුල ඇතිවෙච්ච විවිධ ආරවුල් විසඳීමේ බලයත් මේ කියන ගමිකට හිමි වෙලා තිබුණා. ඊට අමතරව බලන්න පුතේ සෑම ගමකටම වැවක් තිබුණා. මොකද හේතුව අතීත සමාජයේ වැවක් පදනම් කරගෙන තමයි ගමක් නිර්මාණය වෙලා තිබුණේ. මොකද කෘෂිකාර්මික සමාජයක් තමයි එකල තිබුණේ. ඒක නිසා මේ ගමේ තියෙන වැව නඩත්තු කිරීමේ කටයුත්තත් ගමිකට හිමි වෙලා තිබුණා. ඊට අමතරව ඒ කියන වැවෙන් ජලය බෙදා හැරීමේ කටයුත්ත. එතකොට මේ ගම් අතර තිබිච්ච ආරවුල් විසඳීම, ගම තුල තිබිච්ච ආරවුල්, ඊට අමතරව ගමින් ගමට තිබිච්ච ආරවුල් විසඳීමේ කාර්ය මේ කියන ගමික සතු කරගෙන තිබුණා. එතකොට මේ වගේ දෙයක් මේ කියන බලතල සහ කාර්යයන් ටිකක් හිමි කර දෙන්න නම් ඔහු සමාජයේ ප්‍රබලයෙක් විය යුතුයි. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ වෙද්දී එතනින් පස්සේ පුතේ ඔයාලගෙන් වැදගත් කාරණේ තමයි මෙතනින් පස්සේ අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී එන ප්‍රශ්න ගැන කතා කරනකොට බලන්න පුතේ එතෙන්දී කියනවා ජාතකට්ට කතාව ජාතකට්ට කතාවේ සඳහන් වෙන තොරතුරක් සාහිත්‍ය මූලාශ්‍රයක සඳහන් වෙන තොරතුරක් ගැන අවධානය යොමු කරන්න තමයි මම මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. මේ ගමක් නියෝජනය කරන්න නායකයෙක් තෝරාගන්නේ ගෘහපතින් අතරින් කියන්නේ ඔයාලා මේ වෙද්දී තේරුම් අරගෙන ඉන්නේ එයාලා වත්පොහසත්කම් තියෙන අය කියන එකත් ඔයාලා දන්නවා. එයාලට හිමි බලතල සහ කාර්යයන් ටික මොනවද කියලාත් ඔයාලා දන්නවා. බලන්න කියනවා දැන් මං කිව්ව වත්පොහසත්කම් වලින් හෙබි කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක්ගේ ගාවට ගිහිල්ලා තමයි ගමේ ඉන්න අසරණ දුප්පත් කෙනෙක් ඒ කාලේ නම් යැපීමට අවශ්‍ය සහල් ලබා ගන්න ඉල්ලීමක් කරන කතාවක් තමයි ජාතකට්ට කතාවේ සඳහන් වෙන්නේ. එතකොට බලන්න පුතේ දිලිඳු වැසියෙක් විසින් ඊළඟ කන්නේදී ලබා දෙන පොරොන්දුව පිට ඊළඟ කන්නේ දැන් අපි දන්නවා යල කන්නේ මහ කන්නේ තිබුණා තෝනිගල සෙල්ලිපියට අනුව යල කන්නේ තිබුණා මහ කන්නේ තිබුණා. එතකොට අපි මේ කතා කරන කාලයේදී ඊළඟ කන්නේ කියන එක සමහරක් වෙලාවට වර්ෂාව නැතිව අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ මොකද්ද තියෙන්නේ අනාගතයේදී දෙන බවට පොරොන්දුවක් දීලා ඉල්ල ගන්න යන්නේ වීමල්ලා. එතකොට මේ කෙනා තමයි ගමික කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි සාමාන්‍ය මුදලක්කාරී ණයට ඉල්ල ගන්න යන්නේ හැකියාව තියෙන කෙනෙක් ළඟටනේ. අන්න ඒ දේ පුතේ මෙතෙන්දි තේරුම් ගන්න. එතකොට මෙයාට හැකියාව වත්පොහසත්කම් තියෙනවා කියන කාරණේ තමයි මම එතෙන්දි ඒ මූලාශ්‍රය මගින් තහවුරු කරේ. එතනින් පස්සේ බලන්න පුතේ කියනවා බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද බුද්ධඝෝෂ හිමියන් විසින් සමන්තපාසාදිකාවේ සඳහන් කරනව කාරණයක්. ඒක තමයි විභාගයේදී මෙතනින් ප්‍රශ්න ඇවිල්ලා තියෙන නිසා මම අවධානය කරනවා ඔයාලට. එතකොට ගමිකයින් ගෘහපතින් අතරින්ම පත් වූ කෙනෙක් බව බුද්ධඝෝෂ හිමියන් විසින් සමන්තපාසාදිකාවේ සඳහන් කරලා තියෙනවා. ඒ කරුණ අවධානය කරගන්න. එතනින් පස්සේ මට කතා කරන්න තියෙනවා එතනින් එහාට ගිහිල්ලා මේ ගම්නායකයින් නැත්තම් ගමිකයන් සහජීවනයේ අපි දන්නවා සහජීවනය කියන වචනේ අර්ථය සහජීවනය කියන්නේ එකිනෙකා සමග මිත්‍රශීලීව සහයෝගයෙන් කටයුතු කිරීම. මේ ගමිකයන් එකිනෙකා සමග මේ ගමේ අය අල්ලපු ගමේ අය පිටගම්වල අය අතර සහයෝගයක් තිබිලා තියෙනවා. ඒ පිළිබඳව සඳහන් වෙනව කාරණයක් බලන්න එතෙන්දී හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සිතුල්පව්වේ පැරණි බෞද්ධ විහාරයට අයත් කොරවක්ගල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ගල් ගුහාවක එම කරුණ සනාථ කරගන්න අවශ්‍ය කරුණු තියෙනවා. එතෙන්දී 3 දෙනෙක් ගම්නායකයෝ 3 දෙනෙක් විසින් මේ කියන මං ඉස්සෙල්ලත් කිව්වා භික්ෂුන් වහන්සේලා වෙත ගල් ගුහා පූජා කිරීමේ කටයුත්ත සිදු කරලා තියෙනවා. ඒ 3 දෙනාගේ නම් ටික ගමික ශිව, ඒ කියන්නේ නම ශිව, ගමික කියන්නේ තනතුර, ගමික සුමන, ගමික තිදෙන කියන 3 දෙනා විසින් එකට එකතු වෙලා ගල් ගුහාවක් භික්ෂුන් වහන්සේලාගේ සැප පහසුව සඳහා පූජා කිරීමේ කටයුත්තක් ගැන සඳහන් කරනවා. එතකොට පුතේ මම මෙතනින් මේ පාඩම තුල මෙතනින් එහාට තවත් ගොඩක් කරුණු කාරණා ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තියෙනවා. මම මෙතෙන්දි තවත් වැදගත් කාරණයක් මතක් කරනවා. මොකද ඔබගේ පාසලට එවල ඇති දකුණු පළාත් සභාව මගින් පැවරුමක්. ඒ පැවරුම සියලු දෙනා විසින්ම මේ පාඩම අවසානයේදී සම්පූර්ණ කරන්න ඕනමයි. ඒ දේවල් වලට ප්‍රමුඛතාවය දෙන්න පුතේ. එතෙන්දි අපි දැන් මම මේ වෙනකන් කතා කරපු සාරාංශය කිව්වොතින් දේශපාලන බලයේ විකාශනය වීම ගැන කතා කරා. කතා කිරීමේදී මුලින්ම අපි එතකොට ගන්න වෙන්නේ ගෘහපතීන් ගැන. ගෘහපතීන් එයාලා ගැන කතා කරා. ඊට පස්සේ කතා කරා ගමික කියලා. ගමික සතු කාර්යභාරයන් ටික ගැන කතා කරා. එතනින් පස්සේ මම කතා කරා පරුමක කියන කෙනා ගැන සාමාන්‍ය අවබෝධයක් දැන් ඔයාලට තියෙනවා. එතනින් පස්සේ පුතේ අපිට දැන් මේ කියන කරුණු කාරණා ටික ඔයාලා අවධානය කරා ගතට පස්සේ පරුමක කියන කෙනා ගැනත් මම මෙතෙන්දි ඉස්සර වෙලා ටිකක් කතා කරා. මේ වෙද්දි ඔයාලට අවබෝධයක් තියෙනවා. එතකොට මේ ප්‍රාදේශීය පාලකයෙක් විදියට තමයි මේ පරුමක කියන කෙනා අපි අවබෝධ කරගන්නේ, ප්‍රාදේශීය පාලකයෙක් විදියට. එතකොට ගෘහපති, ගමික, ඊට පස්සේ තමයි පරුමක. මේට අමතරව පුතේ මම තවත් කරුණක් එකතු කරන්නම්. දසගම්මැත්තන්, දසගම්මැත්තන් කියලා පිරිසක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ගම් 10ක නායකයෝ එකට එකතු වෙලා ඔවුන් විසින් යම්කිසි වැදගත් ප්‍රශ්නයකදී ඒ දේ ප්‍රශ්නය කතා කරලා निराකරණය කරපු අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුදිය පොකුණ සෙල්ලිපියේ භික්ෂුන් වහන්සේලාට දානමය ප්‍රශ්නයක් ආපු වෙලාවේදී ඒ ප්‍රශ්නය निराකරණය කර ගැනීමට මොවුන් මැදිහත් වීමේ සිද්ධියක් ගැන. එතකොට ඊට පස්සේ තමයි මේ පරුමකවරුන්ගේ විකාශනය සිද්ධ වෙන්නේ. එතෙන්දි මේ කියන වැව් නඩත්තු කිරීම, නැත්නම් වැවක් පදනම් කෙනගේ වැව් පද්ධතියක් ආශ්‍රිතව තමයි මේ පරුමකවරුන් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් ටිකත් ඔයාලා මතකේ තබා ගන්න. අදට මේ පාඩමෙන් මම මේ කියන කොටස අවසන් කරනවා. යලිත් දවසක ඔබ මුණ ගැසීමේ බලාපොරොත්තුව සහිතව අදට සමුගන්නම්. සියලු දෙනාටම සුබ දවසක් පුතේ.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.